අද ප්‍රධාන වැඩකටයුතු න්‍යායපත්‍ය විෂයාංක එක වෙනද නැව් සංශෝධන පනත් කිරීමපත දෙවැනි වර කියවීම. ඔනරබල් සාගර රත්නායක.
ගරු කථානායකතුමනි, වෙළඳ නැව් සංශෝධන පනත් කිරීමපත ඉදිරිපත් කරමින් මෙම ගරු සභාවට ඉදිරිපත් කරමින් මම වචන කිහිපයක් ඒ පිළිබඳව කතා කරන්න ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා. විශේෂයෙන් මම මුලින්ම වෙළඳ නාවික ලේකම් කාර්යාලය පිළිබඳව කෙටියෙන් හඳුන්වා දීමක් කරන්න. මොකද මේ ගැන ගොඩක් අපේ අවබෝධය අඩුයි. වෙළඳ නාවික ලේකම් කාර්යාලය දැනට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ අංශයක් වශයෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක්. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වෙළඳ නාවික කටයුතු නියාමනය කිරීම සහ එයට අදාළ නීති සම්පාදනය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ සමස්ත කාර්යභාරය වෙළඳ නාවික ලේකම් කාර්යාලයට තමයි පැවරිලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය, කියන්නේ IMO කියන එකේ ශ්‍රී ලාංකික කේන්ද්‍රීය ස්ථානය වෙන්නේ මේ වෙළඳ නාවික කාර්යාලයයි. මේ ආයතනය කටයුතු කර මේ ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ 52ක් යට ඇති 52ක් යටතේ තියෙන
විධිවිධාන. ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසන පැමිණ ඇත.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ඒ 52 තමයි 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතයි, 72 අංක 10 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර ලබා දීමේ පනතයි. ඒ 52 යටතේ පැවරෙන බලතල 90 ක්‍රියාත්මක කරන ප්‍රධාන කාර්යභාරය කීපයක් තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සියලු නාවික කටයුතු සම්බන්ධයෙන් නීති රීති සම්පාදනය කොට නියාමනය කිරීම හා ජාත්‍යන්තර සමුද්‍රීය ප්‍රඥප්ති වලට අනුකූලව දේශීය නීති රෙකුලාසි සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, දෙක වෙළඳ නාවිකයන් සඳහා අඛණ්ඩ මුදාහැරීමේ පත් නිකුත් කිරීම, ඒ කියන්නේ CDC, සහ ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීම. මේ CDC පත් ආදිය නිකුත් කිරීමෙන් රුපියල් මිලියන 100ක පමණ ආදායමක් අපි මහා භාණ්ඩාගාරයට වාර්ෂිකව ලබලා දෙනවා. තුන ජාත්‍යන්තර සම්මුතියට අනුකූලව විභාග පවත්වා නැවපති කපිතාන් සහ ප්‍රධාන නාවික ඉංජිනේරු යන මට්ටම් දක්වා වන ප්‍රවීණතා සහතික පත් COC කියන එක නිකුත් කරනවා. හතර ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වෙළඳ නාවිකයන් පුහුණු කිරීමේ ආයතන අනුමත කරනවා. සිනෙක් වැනි ආයතන ඒවා නියාමනය කරනවා, ඒවා ඒ කටයුතු අධීක්ෂණය කරනවා, විගණනය කරනවා. පහ ශ්‍රී ලංකා ජජය යටතේ නෞකා ලියාපදිංචි කිරීම සහ එම නෞකාවල තත්ත්වය පරීක්ෂා කිරීම, ව්‍යවස්ථාපිත සහතික නිකුත් කිරීම, ගාස්තු අය කිරීම හා ශ්‍රී ලාංකික නෞකා වර්ගීකරණ සංගම්වල කටයුතු අධීක්ෂණය කිරීම. හය විදේශීය නෞකා ශ්‍රී ලංකා වරායන් කරා සේන්දු වූ විට එහි සේවය කරනු ලබන නාවිකයන් සඳහා සපයන වැටුප්, සෞඛ්‍ය, ආහාර හා අනිකුත් සේවා පහසුකම් සම්බන්ධ පැමිණිලි විභාග කරනවා. හත ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නාවික ගමනාගමනයට පවත්න අනතුරු බාධක ඉවත් කිරීම හා එවැනි ස්ථාන සිටියම් ගත කර ප්‍රසිද්ධියට පත් කිරීම. 8 ශ්‍රී ලංකා මුහුදු තීරෙහි සැරිසරන විදේශ වෙළඳ නෞකා සහ ශ්‍රී ලංකා දජය යටතේ පවත්න වෙළඳ නෞකාවලට සිදුවන හදිසි අනතුරු පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියට අනුකූලව පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳව වාර්තා සහ නිර්දේශ ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ ජලතීරය ඊළඟ කාරණේ, ශ්‍රී ලංකාවේ ජලතීරය තුළ විනාශයට පත්ව ඇති නෞකා සුන්බුන්වල ප්‍රධාන භාරකරු ලෙස කටයුතු කරමින් ඒවා යථායෝග්‍ය පරිදි අපහරණය කිරීමත් මේ ආයතනයේ වගකීමක්. ඊට අමතරව වරාය රාජපාලනය පෝට් ස්ටේට් කන්ට්‍රෝල් පිළිබඳ ඉන්දියානු සාගර අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකා වරායන් වෙත සේන්දුවන නෞකාවලින් 10% වූ අවම ප්‍රමාණයක්වත් ජාත්‍යන්තර සමුද්‍රීය සම්මුතීන්ට හා ප්‍රමිතීන්ට අනුකූල වන්නේ දැයි පරීක්ෂා කිරීම හා අවශ්‍ය වේ නම් මුහුදු ප්‍රවාහනයට නුසුදුසු නෞකා රඳවා තබා ගැනීමත් කරනවා. 11 ශ්‍රී ලංකාවේ නැව් නියෝජිතවරින් බහාලුම් මෙහෙයුම්කරුවන්, නැව් බඩු ගෙනයන්ටන් හා යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු මෙහෙයුම්කරුවන් සඳහා බලපත් නිකුත් කිරීම සහ එම නියෝජිතයන්ගේ කටයුතු නියාමනය කිරීම කරනවා. 12/1983 අංක 4 දරන අද්මිරාල්ති අධිකරණ බලසීමා පනත හා 91 මහාධිකරණ අද්මිරාල්ති අධිකරණ බලසීමා නියෝග යටතේ ශ්‍රී ලංකාවේ මහාධිකරණ අධිරාජ්‍ය උසාවිය විසින් තීන්දුව කරන ලබන පරිදි නෞකා අතරංගුවට ගැනීම ආරක්ෂක භාරයට ගැනීම සහ මුදා හැරීම හෝ ප්‍රසිද්ධ වෙන්දේසිය විකිණීම කිරීම වෙන්දේසිය විකිණීමත් ඒ කාර්යභාරයට අයිති වෙනවා. ඉතින් විශාල කාර්යභාරයක් මේ කාර්යාලයට වෙළඳ නාවික ලේකම් කාර්යාලයට වගකීමක් හැටියට පැවරෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් අපිට ගෙනල්ලා දෙන ශ්‍රී ලාංකික නැවියන් ඩොලර් මිලියන 100ක් විතර රටට විදේශ විනිමය ලෙස ලබා දෙන මේ නැවියන්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ සුබසාධනය වැනි දේවල් ගැන කටයුතු කරනවා. ඉතින් ලොකු වැඩ කොටසක් කරනවා. දැන් මේ අද අපි සංශෝධනය කරන පනත ඒකේ මූලික අරමුණ පිළිබඳවත් මම වචන ටිකක් කතා කරන්න බැලුවේ. The Merchant Shipping Secretariat is tasked with the enforcement of relevant legislations and promulgation of necessary regulations to give effect to the mandatory IMO conventions. And the major functions of this are entrusted to this division. The IMO, being the specialized agency of the UN in relation to global shipping activities, conducts mandatory audits on member states in terms of IMO resolution A1070 within brackets 28, it's commonly known as Code 3, to ascertain the implementation of mandatory IMO conventions. The Merchant Shipping Secretariat has identified the need of amending the Merchant Shipping Act No. 52 of 1971 with the development and transformation of the industry in the world while fulfilling the international obligations effectively and efficiently as a flag, port and coastal state. මූලික අරමුණ ගරු සභාපතිතුමනි ජාත්‍යන්තර සම්මුති වලට අනුකූල වෙන්න මේ නාවික ක්ෂේත්‍රයට අදාළ ශ්‍රී ලංකාවේ නීති කෙටුම්පත් අපි යාවත්කාලීන කරන්න ඕනේ. අනේ ඒක තමයි මේ අද අපි ඉදිරිපත් කරන සංශෝධනයේ මූලික අරමුණ. As desired by the Merchant Shipping Secretariat, IMO organized and conducted a mock audit in 2014 in order to ascertain the compliance with the provisions of the mandatory instruments prior to the scheduled mandatory IMO member state audit in 2016. During the mock audit, it was revealed that Sri Lanka had not fully transposed several mandatory IMO instruments into domestic legislation in order to give those instruments full and complete effect. Accordingly, the then minister in charge of ports and shipping submitted the cabinet memorandum to amend the Merchant Shipping Act No. 52 of 1971 in order to bring the amendments in line with the IMO mandatory conventions. The Cabinet of Ministers at its meeting held on 29/4/2015 decided to grant approval to amend this act, thereby paving the way for necessary amendments to accommodate the IMO conventions into domestic legislation. So it is this these amendments that we are bringing to this House today. The main areas that are included in the amendment bill are, one, it has incorporated legislative provisions for the International Convention on Safety of Life at Sea, 1974, and Protocol 1988, as may be amended, and to enable the minister to make regulations to give effect to the objectives of that part. Two, it has incorporated legislation provisions for the International Convention on Load Lines, 1966, as modified by the Protocol 1988. Three, insertion of a new part to include the provisions for issue of certificates for the Sri Lankan flag vessels in order to prevent pollution from ships in terms of International Convention for the Prevention of Pollution from Ships, 1973, as modified by the Protocol 1978 and the Protocol 1997. Four, it has also incorporated provisions for issue implementing standards for the compliance with the minimum technical standards of the conventions provided in the Act with the concurrence of the Minister. Five, it has allowed to appoint a panel of experts for imposing the administrative penalties. Six, finally, as the fines are not increased since 1971, it is intended to increase the fines on the basis of the devaluation of the rupee. So these are the main areas that will be included in this amendment to the Merchant Shipping Act that I have presented in this house today. Evagema garu sabhapatumani mata kaalaya thiyena nisa mama tawat kaarana kīpayak gana sadahan karanna kæmathi me panata pilibandawa nevey namuth varaya ha naavaka kshetraya pilibandawa visheshayen Sri Lankawe pihitima hatiyata api wedagath tanaka inne nau bahalu pratinavagatha kirime kaarya itu kirimata me katiyutu mulinma patan gatte Lalit Athulath Mudali amathithuma varaya ha naavika katiyutu pilibandawa baarawa hitapu amathithuma hatiyata katiyutu karaddi jaya bahalu paryante idikirim katiyutu avasan kala etana e weda katiyutu aarambha karaddi jaya bahalu paryantaya deergha kaalayak shigren සංවර්ධනය වෙමින් ඉදිරියට ආවා. අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් ගෙනල්ලා දුන්නා. ඒ කටයුතු කරගෙන යනකොට ධාරිතාවයේ මදිවීමත් සමග තවත් ඉදිරියට යන්න විකල්ප මාර්ග යන මාර්ග හොයන්න අවශ්‍ය වෙනකොට එවකට හිටපු රජය 1999 දී තීන්දුවක් ගත්ත ඊළඟ පරාන්තය සංවර්ධනය කරන්නේ රාජ්‍යත් පුද්ගලික අංශයත් හවුල් වෙලා කියලා ඒ අනුව SAGT පරාන්තයේ කටයුතු ආරම්භ කළා. SAGT පරාන්තයත් කොළඹ වරායේ ඒ බහලු ප්‍රතිනවගත කිරීමේ කටයුතු ආරම්භ කළා. ධාරිතාවය වැඩි කරන කටයුතු වලට එකතු වුණා. ඒ අනකොට ආයත් ධාරිතාවය මදි වෙනකොට තව පරාන්තයක් දියුණු කරන්න වුණා. ඒ වගේම මේ ඊළඟ පරියන්තයේ විශේෂත්වය තිබ්බේ නෞකා විශාල වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අර කලින් තිබ්බ පරියන්ත වලට ඒ අලුත් නෞකා ගේන්න බැරි ප්‍රශ්න තිබ්බ ගැඹුරු මදි නිසා ගැඹුරු පරියන්තයක් ඕනි උනේ. දකුණු වරාය තමයි අපි තාම මේ කතා කරන්නේ. දකුණු වරායේ දකුණු පරියන්තය ආවා. දකුණු වරාය තුල දකුණු පරියන්තය. ඒකට CICT ආයතනයට ඒ කාලේ තිබ්බ රජය ඒක පැවරුවා. ඒ වැඩ කටයුතු කරන්න සංවර්ධනය කරන්න. දැන් ඒකත් කොළඹ වරායේ මේ බහලු ප්‍රතිනවගත කිරීමේ කටයුතු වලට හවුල් වෙලා දැන් කොළඹ වරාය හැටියට හොඳ තැනකට සංවර්ධනය වෙමින් ආවා. පහුගිය වර්ෂයේ අවසාන වෙනකොට අපි අලුත් වාතාවක් පිහිටෙව්වා. ධාරිතාවයේ වශයෙන් මිලියන 7ක් බහලු ඒ බහලු පරයන්ත තුන ඇතුළතදී කොළඹ වරාය හැටියට එකට ඒ කටයුතු කරලා. නමුත් දැන් අපි විශාල ප්‍රශ්නයකට මුහුණ දෙමින් පවතිනවා. ඊළඟ පරයන්තය ප්‍රමාද වෙලා නැගෙනහිර පරයන්තය. මේක ප්‍රමාද වෙලා තියෙන්නේ තීන්දු තීරණ ගැනීමේ ඇතිවෙච්ච ප්‍රමාද දෝෂ නිසා. ඉතින් ඒක වේගවත් කරන අවශ්‍යතාවය ආවා. ඒක වේගවත් කරන්න
වර්ෂ පොයින්ට බෝඩ සභා සභාපතිතුමනි මේ අවස්ථාවේ සභාව දිහා ඔබතුමාගේ හිත යොමු කරන්න ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන කතික ඇමතිතුමා පමණයි සිටින්නේ. මෙහෙම ආණ්ඩු ගන්න
පුළුවන් ඇමති ඉන්නවා.
ඇමති කතා කරනවා, කරුණු දක්වනවා. ගරු සභාපතිතුමනි, ඉතින් මේ ඊළඟ පියවර අපි ඉක්මනින් තියන්න ඕනේ. ඊළඟ පියවර ඉක්මනින් තිබ්බේ නැත්නම් ඒ ධාරිතාවය මදි වෙනකොට මේ ප්‍රතිනැවගත කරන බහලු ප්‍රතිනැවගත කරනකොට ඒ ධාරිතාවය අපිට නැති වුණොත් ඒ නෞකාවන් වෙනත් වරායන් බලාගෙන යනවා. ඉතින් අපේ තියෙන ඒ වැදගත් පිහිටීම අපි නැති කරගන්නවා. ඒක නිසා තමයි අපි නැගෙනහිර පරයන්තයේ වැඩ කටයුතු වේගවත් කරන්න කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ වේගවත් කරන්න කටයුතු කරන ආකාරය ගැන මම පැහැදිලි කරන්නම් කියලා හිතුවේ මේ සභාවට. අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අර මං කලින් කිව්වා ඉස්සෙල්ලා JCT එක ආවා, ඊට පස්සේ SAGT එක ආවා. ඒ දෙකම ගැඹුරු පරයන්ත නෙවෙයි. CIC එක තමයි ගැඹුරු පාරයන්තයක් හැටියට තියෙන්නේ. දැන් අපි දියුණු කරන ඊළඟ පාරයන්තයත් ගැඹුරු පාරයන්තයක් විය යුතුයි. වරාය අධිකාරියට ගැඹුරු පාරයන්තයක් නැහැ. ඒ නිසා මේ ඊළඟ පාරයන්තයේ සංවර්ධනය කරද්දී වරාය අධිකාරියට එතන වැඩිපුර බලයක් තිබිය යුතුයි කියන තැන ඉඳන් තමයි අපි වැඩ කටයුතු ආරම්භ කරේ. ඉතින් මේකේ සංවර්ධන කටයුතු වරාය අධිකාරිය කරන්න යන්නේ. ඒකේ අයිතිය වරාය අධිකාරිය සතුව තියාගන්න තමයි යන්නේ. ඒ සඳහා අපි ජපාන් රජයෙන් ණයක් ගන්න කටයුතු කරමින් පවතිනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා ඒ සාකච්ඡා ඉදිරියට කරගෙන යන්න අපි ලබාගෙන තියෙනවා. ඒක ඉතාම හොඳ ණයක්. 0.1ක පොලියක් අවුරුදු 40ක කාලයක් ලැබෙනවා ඒක ගෙවන්න. වර්ෂ 12ක් ඒකේ කිසිම ණය ගෙවීමක් අපි කරන්න ඕනේ. ග්‍රේස් පීරියඩ් කියන එකක් ලැබෙනවා. ඒ වගේම අපි ඉල්ලලා තියෙනවා අපිට ඒක කලින් ගෙවල ඉවර කරන්න පුළුවන් නම් ඒ ගෙවන්නත් අවස්ථාව දෙන්න දඩයක් නැතුව කියලා. ඒක සංවර්ධනය කරලා දැනටම පර්යන්ත සංවර්ධනය කළා තියෙන්නේ මීටර් 440ක් තියෙනවා. නමුත් ඒ පර්යන්තය මීටර් 1350ක් දක්වා දික් කරන්න පුළුවන්. ඒතකොට ඔය මම කියන විශාල මෙගා වෙසල්ස් කියන ඒවා තුනක් එක දිගට නවත්තන්න පුළුවන්. මුල් අදියරේ අපි අර මීටර් 440 උපකරණ ගෙනල්ලා මේ පර්යන්තය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ උපකරණ ගෙනල්ලා ඒ කටයුතු කරන්න මුල් අදියරේ අපි එන අය ලබාගෙන කටයුතු කරනවා. ඊට පස්සේ ඉතුරු සංවර්ධන කටයුතුත් කරනවා. ඔව් මන්ත්‍රී.
Honorable Member.
දැන් ඔය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන්න මීට 440ක් රජය තමයි මුදල් යෙදුවේ. නමුත් එහි කටයුතු ක්‍රියාත්මක කරන්න නම් ඊළඟට දොඹකරහයි කරන්න ඕමනාව තිබුණා. නමුත් මේ ක්‍රියාවලිය අවුරුදු 3ක් තිස්සේ ප්‍රමාද වුණා.
එතනයි මාත් කිව්වේ.
ප්‍රමාද වීම නිසා රජයට වෙච්ච විශාල පාඩුවක් තිබෙනවා. සර් මේ දැන් මේ ප්‍රමාදය සහ ඒ වය කර ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාලා මොකක්ද ගන්නෙ?
තාම පාඩුවක් සිදු වෙලා නැහැ. නමුත් අපි දැන් තීන්දුව తీරන අරගෙන ඉදිරියට ගියේ නැත්තම් තමයි මේ පාඩුව එන්නේ. ඒක තමයි අපි තීන්දුව తీරන අරගෙන මේ දැන් ඉදිරියට කටයුතු කරන්නේ. ගරු මන්ත්‍රීමක් කාන්නේ වැදගත් කාර්යයක්. ඒකයි මම මුලදීම කිව්වා අපි මේ තීන්දුව తీන දැන් අරගෙන ඉදිරියට ගියේ නැත්තම් මේ ප්‍රමාදය ඉතාම හානිකරයි රටට. ලොකු පාඩුවක් වෙනවා රජයට විතරක් නෙවෙයි මුළු රටටම ජනතාවට පාඩුවක් වෙනවා. ඉතින් ඔය උපකරණ ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරලා අපි ඒකේ මෙහෙයුම් කටයුතු කරන්න සමාගමකුත් ඇති කරගන්නවා. ඒ සමාගමේ කොටස් වලින් 51%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වෙනවා. ඉතුරු 49%ට අපි තව සමාගම් දෙකක් සම්බන්ධ කරගන්නවා. විශේෂයෙන් නැව් ක්ෂේත්‍රයේ අපිට බහලු ප්‍රති නැව්ගත කිරීමට අවශ්‍ය සම්බන්ධතා ආදිය හොඳින් තියෙන, ඒ වගේම වරාය මෙහෙයුම් කටයුතු පිළිබඳ හොඳ දැනුමක් තියෙන ආයතන සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒත් වැදගත්ම කාරණේ ඒ 49% නිකන් නෙවෙයි දෙන්නේ. අපි සංවර්ධනය කරපු පර්යන්තයක මෙහෙයුම් සමාගමක්, ඒ මෙහෙයුම් කටයුතු වලට සමාගමක් මේවා බිහි කරන්නේ. ඒ සමාගමේ කොටස් 49% අපි නොමිලේ දෙන්නේ, ඒවා මිලදී ගන්න වෙනවා. වර්ෂ කාල සීමාවකට, වර්ෂ ගානක කාල සීමාවක් අපි දැන්ට හිතන් ඉන්නේ අවුරුදු 30ක් කියලා. මේක ගැන අපි කතා කරනකොට නොයේ කතාන්දර කියනවා. නමුත් බලන්න SAGT එක අවුරුදු 30කට 1999 දෙද්දි ශ්‍රී ලංකා වරාය අධිකාරියට තිබෙ 15% ඒ අයිතියවත් නෙවෙයි, ඒ සමාගමේ 15% තිබ්බේ. CICT එක අවුරුදු 35කට දෙද්දී ඒත් වරාය අධිකාරියට තිබෙ 15%. දැන් මේක වරායට අධිකාරියට 100%ක් අයිති. අපි මෙහෙයුම් සමාගම විතරයි කොටස් 49%ක්, අපි 51%ක් තියාගෙන, වැඩිපුර කොටස් ප්‍රමාණය තියාගෙන 49%ක් දෙන්නේ ඒ මෙහෙයුම් සමාගමේ පමණයි. අයිතිය කාටවත් යන්නේ නැහැ. ඉතින් මේක මේ අනුව අපි නැගෙනහිර පර්යන්තය ඉතාම ඉක්මනින් සංවර්ධනය කළා. ලබන වර්ෂයේ දෙසැම්බර් මාසේ වෙනකොට එතන මෙහෙයුම් කටයුතු අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ එන්නේ බටහිර පර්යන්තය. මේ දකුණු වරාය තුලමයි. ඒ බටහිර පර්යන්තය පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා expression of interest කැඳවීම් කරලා ලංකාවට සුදුසුම විසඳුම ලබා ගන්න, ඒක සංවර්ධනය කරන්න. ඒකත් මීටර් 1350ක් දිග වෙන්න පුළුවන්. ගැඹුරු මුහුදේ තියෙන එකක්. ඒ නිසා ওই විශාල නෞකා හසුරුව ගන්න පුළුවන් වෙනවා. බහලු මිලියන 2.4ක් වාර්ෂිකව එතන මෙහියුම් කටයුතු කරන්න පුළුවන් වෙනවා. නැගෙනහිර පර්යන්තේ වැඩ කටයුතු ආරම්භ කරලා අපි ඒක පළවෙනි අවුරුද්දේ ඉඳන් සංවර්ධනය කරගෙන ගිහිල්ලා ටික කලක් යනකොට අපි බලාපොරොත්තු වෙනවා අපිට දැනට එන්නේ SAGT එකෙන් වරාය අධිකාරියට US ඩොලර් ඇමරිකානු ඩොලර් මිලියන 15යි CICT එකෙන් එන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 25යි. අපි බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පර්යන්තෙන් ඇමරිකානු ඩොලර් මිලියන 64ක් ආදායම් වශයෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒ වගේ ආදායම් ලබා ගන්න පුළුවන් තීන්ද තමයි අපි අරගෙන මේ ඉදිරියට යන්නේ. වරායේ ඊළඟ සංවර්ධනය එන්නේ නැගෙනහිර උතුරු වරායේ. දැන් අපි කතා කරේ ওই පර්යන්ත හතරම ගැන දකුණු වරායේ. දකුණු වරායීට වැඩිය සංවර්ධනය අපහසු වෙනවා. ඊළඟට යන්න වෙනවා උතුරු වරායේ. අපි දැනටමත් අපි මේ උතුරු වරාය පිළිබඳව තාක්ෂණික වාර්තා කැඳවන්න පටන් අරගෙන තිනවා. විශේෂයෙන් පෝට් මාස්ටර් ප්ලෑන් කියන එකක් අපි හැදුවා. ඒක 20-25 වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා WCT එකත් අවසන් කරන්නේ මේ මාස්ටර් ප්ලෑන් එක අනුව. ඊට පස්සේ තමයි උතුරු වරායට අපි කටයුතු කරන්න යන්නේ. මේ මාස්ටර් ප්ලෑන් එකේ ඒ වරාය මාස්ටර් ප්ලෑන් එකේ කොළඹ වරාය විතරක් නෙවෙයි තිරිකුණාමලෙත් කංකසන්තුරෙත් ඒ සියල් ගාලු වරාය හම්බන්තොට වරාය මේ සියල්ල ඇතුළත් කරලා තියෙනවා. වරාය තුල අපි දැනටත් මීට අමතරව වැඩ කටයුතු රාශියක් කරගෙන යනවා. විශේෂයෙන් LNG ටර්මිනල් එකක් ස්ථාපිත කිරීම පිළිබඳව, ඒ වගේම පැසෙන්ජර් ටර්මිනල් එක, ඒ කියන්නේ මගීනැව් නැවත ලංකාවට ආකර්ෂණය කරගද්දී ඒ පැසෙන්ජර් ටර්මිනල් එකක් නැවත සකස් කිරීම පිළිබඳව, ඒ වගේම විශේෂයෙන් පෝට් කමියුනිටි සිස්ටම්, ඒ කියන්නේ වරාය තුල දැන් අපේ පර්යන්ත කීපයක් තියෙනවා. ඒ පර්යන්ත අතර නිතර ගනුදෙනු වෙනවා. එක පර්යන්තෙන් බහලු එකක් බාගෙන එක නැවකින් ඊළඟ පර්යන්තයට ගෙනලා එතනින් නැවගත කරනවා, ආයෙත් ප්‍රතිනැවගත කිරීම. ඉතින් මේ පිළිබඳව හොඳ කම්පියුටර් සිස්ටම් ඇතුල් කරලා ඒ වැඩ කටයුතු කාර්යක්ෂම කරන්න පෝට් කමියුනිටි සිස්ටම් එකක්. එතකොට මම සඳහන් කරා උතුරු වරායේ අධ්‍යන කටයුතු ආරම්භ කරා කියලා. අපි මෑතකදී පටන් ගත්ත පෝට් ඇක්සස් එලිවේටඩ් හයිවේ, කියන්නේ කුළුණු මත ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය. වරාය අපේ වරායවල් වැඩිපුරම කරන්නේ බහලු ප්‍රතිනැවගත කිරීම. නමුත් වරායක් සංවර්ධනය වෙද්දී අපිට අවකාශ තියෙනවා අපේ රටේ නිෂ්පාදන විදේශගත කරන්න, අපනායනය සඳහා ඒ කටයුතු කරන්නත්, ඒ වගේම ආනායනත් ඒ වරායන් තුලින් කරන්න. ඉතින් මේ ක්‍රියාදාමය යද්දී ඇත්තටම අපිට තව එතනින් එහාට හිතන්න වෙනවා. මාර්ගජාලය දියුණු කරොත්, අපේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරොත්, විශේෂයෙන් කර්මාන්ත පුරවල් ඇති කරලා ඒ කටයුතු කරොත්, එතකොට අපිට තවත් විදේශ ආදායම් එනවා. ඒ වගේම අපේ තරුණ තරුණියන්ට හොඳ රැකියාව එනවා. ඒක නිසා තමයි මේ මාර්ගජාලය පිළිබඳවත් විශේෂයෙන් අවධානයක් අපි යොමු කරලා තියෙන්නේ. ඇත්තටම දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් තමයි ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය පටන් ගත්තේ. මේක ගැන කතා කරද්දී මුලින්ම දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන කතා කරන්න පටන් ගත්තේ 1992 දී ආරම්භ වෙච්ච ඒ වැඩසටහන 1994 ආපු රජය චන්ද්‍රිකා මැතිණිගේ රජය තව ටිකක් ඉදිරියට ගෙනිච්චා. ඊට පස්සේ 2001 දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාලෙදී ඒකේ වැඩ කටයුතු වේගවත් කරා. අමාරුවම තිබ්බ කොටස තමයි ඉඩම් අත්පත් කර ගැනීම. ඒක වේගවත් කළා. ඒ ඉඩම් අහිමි වෙන අයට හොඳ වන්දි මුදල් ගෙවලා ඒගොල්ලන්ට අසාධාරණ වෙන විදිහට ඒ කටයුතු කළා. ඒක ඉදිකිරීම කටයුතු පටන් ගත්තා. මට මතකයි මාත් කියා ඒ ඉදිකිරීම කටයුතු ආරම්භ කරන අවස්ථාවේ උත්සවයට වජිරාභේවර්ධන නැමැතුමා තමයි ඒක සංවිධානය කළා තිබ්බේ. ඒ පටන්ගත්තු වැඩ කටයුතු 2005 ආපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයෙන් අවසන් කරා. අවසන් කළා ඒකේ වැඩ කටයුතු නිම කළා. අද වෙද්දී අපි ඒකේ දීර්ඝ කිරීම කටයුතු කරනවා ඊළඟ රජයෙන්. නමුත් දෙදස් එකේදී ඔය අධිවේගී මාර්ග ගැන ඔයිට වැඩිය ගොඩක් වැඩ කටයුතු කරුණා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දැන් මුලින්ම ඔය දක්ෂිණ අධිවේගී මාර්ගය ආවේ සංචාරක වැඩසටහන නිසාත් ඒ ගාලු පාරේ තිබ්බ තදබදය නිසාත් ඒකෙන් සංචාරක වැඩසටහනට වෙන හානි නිසා. ඒත් 2001 මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා පහ පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි අපි දැන් කොට්ටාවට එනවා දකුණු අධිවේගී මාර්ගය. එතන ඉඳන් විනාඩි 45ක් යනවා කොළඹට එන්න. ඉතින් උතනදි තමයි ඒ 2001 තමයි ඔය අවුටර් සර්කියුල් එක ගැන කතා කරේ. ඒ වගේම පෝට් එලිවේටඩ් හයිවේ ඔය කුළුණු මත ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය. දැන් ඒකෙන් අද හවස් වෙනකොට වරායෙන් පිට වෙන වාහන නිසා විශාල තදබදයක් නගරේ ඇති වෙනවා. ඒ වගේම වරායේ කටයුතු වල කාර්යක්ෂමභාවෙත් අඩු වෙනවා. ඉතින් මේ දෙකම නැති කරන්න මේ වරාය පිවිසුම් මාර්ගය වැදගත් වෙනවා. ඉතින් ඒ මාර්ග පද්ධතිය බැලුවොත් ඒ දුර දිග හිතලා ඒව සැලසුම් කළා ක්‍රියාත්මක කරපු නිසා ආදේව ඉදිරියට කරගෙන යනවා. කොයි රජයක් ආවත් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කර්මාන්ත පුරවල් 1978-79 පටන් ගත්තු බියගම සහ කටුනායක නිදහස් වෙළඳ කලාප සමග ඒ කර්මාන්ත පුර සංකල්පයාව අපේ රැකියා බිහි වෙන්න පටන් ගත්තා. අපේ ඒ සංකල්පය තව දුරට දැන් අපි ඉදිරියට ගෙනියන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන් බිංගිරිය වගේ අලුත් කර්මාන්ත පුරවල් ඇවිල්ලා තිනවා. හම්බන්තොට කර්මාන්ත පුරය ප්‍රමාද වෙලා තියෙනවා. නමුත් ඒක වේගවත් කරගන්න තමයි රුහුණු ඉකනොමික් ඩෙවලොප්මන්ට් කෝපරේෂන් පනත අපි පාර්ලිමේන්තුවට ගේන්න යෝජනා කරලා තිබේ. නමුත් ඒ පනතේ තියෙන නීතිමය ප්‍රශ්න කීපයක් නිසා අද ඒ පනත විවාදයට ගන්න බැරි වෙනවා. නමුත් ඒ පනත වැදගත් වෙනවා හම්බන්තොට ආර්ථික කලාපයත් ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කිරීම තුළින් විශාල රැකියා ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ වගේම මේ වරායන් වලින් ඒවට විශාල මුදලක් යොදනවා සංවර්ධනය කරන්න. අපි මූලික වශයෙන් ඔය බහලු ප්‍රතිනවගත කිරීම කරා වගේම අපිට ඒ කර්මාන්ත පුරයන් සංවර්ධනය කරන්නත් මේ වරායන් වලට මේ වරායන් වැදගත් වෙනවා. විශේෂයෙන් ඒ වරායන් වලටත් තව අමතර ආදායම එනවා. අපිට වේගෙන් ඒවට යොදන මුදල් නැවත ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මාර්ග වලටත්, මාර්ග වැදගත් මගින්ට. නමුත් ඒ වගේම රටට ආදායමක් එනවා නම් ඒ මාර්ග නිසා ඒ මාර්ග පද්ධතිය දියුණු කරන්න. නැත්තම් මොකද ඔය අධිවේගී මාර්ගය යන රුපියල් 450න් ඔය මාර්ගය නඩත්තු කරන්නවත් බැ, ඉදි කරන්න තියා. ඉතින් ඒ නිසා ආර්ථිකය දියුණු කරන්න ඕනේ. මේ හැම දෙයක්ම එකට වැඩ කරන්න ඕනේ. ඒ ඉලක්කය කරා තමයි අපි අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මේ වෙලාවේ මම මීට වඩා දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්තුති කරමින් විශේෂයෙන් මේ තියෙන පනත සඳහා සහයෝගය දෙන්න කෙලින්ම වචන ස්වාපේ මෙන් අවසන්
කරමු. Honorable Uday Prabhat Kambambul. Honorable Member.
Mini. මෙතන ඇමතිවරු අපේ ප්‍රශ්නයකට ආපහම මේකට එන්නේ නැහැ දිගටම. නමුත් අපිට ඇමතිවරුත් එක්ක යම් සම්බන්ධ ප්‍රශ්න, සමාජ ප්‍රශ්න කතා කරන්න අවස්ථාවක් තියෙනවා. මෙයාට අපේ ඇමතිතුමා හම්බුනේ අත්‍යවශ්‍යම ඇමතිතුමා ප්‍රශ්න කරන්න කැමති මාධ්‍ය සේවකයන්ගේ ප්‍රශ්නයක් ඔබතුමාට අයිති අමාත්‍යාංශයේ. සම්රසිංහ ඇමතිතුමා කාලේ සියකෝ 25 දෙනෙක් කම්කරුවෝ ඉන්ටර්ව් කරලා මෙඩිකල් ගිහිල්ලා දැන් අවුරුද්දකටත් වැඩි තාම බඳවගෙන නැහැ. නමුත් අපිට ආරංචි අනුව ඊට පස්සේ යන් කණ්ඩායම බඳවගෙන තියෙනවා. මම ඔබතුමාගේ වාද විවාද කරන්න යන්නේ නැහැ. අපේ දේශපාලන දර්ශන මොන ආකාරයට තිබුණත් සාමාන්‍ය මේ රටේ පුරවැසියෝ ඒකට වන්දි ගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඒ පිළිබඳ හොයලා ඒ 25 දෙනාට ඒ පත්වීම් ටික ලබා දෙන්න කියලා. අවුරුද්දකට වැඩි කාලයක් අනියම් වශයෙන් සේවක කම්කරුවෝ දැන් ගෙදිට වෙලා
ඉන්නවා.
ගරු සභාපතිතුමනි, වෙළඳ නැව් ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් නිසා වෙළඳ නැව් සංශෝධන පනත් කෙටුම්පත අපේ අවධානය යොමු විය යුතු කාලෝචිත පනත් කෙටුම්පතක් විදිහට අපි දකිනවා. ඇත්තෙන්ම වෙළඳ නැව් ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නේ ආසියාවේ සැබෑ නාවික කේන්ද්‍රය ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව චීනයේ ඓතිහාසික මුහුදු සේද මාවතේ හරිමැද පිහිටා තිබෙන නිසා ශ්‍රී ලංකාව අතිශයින්ම ලෝකයේ අවධානයට වසර දහස් ගණනක් පුරා යොමුණු රටක්. අවාසනාවට ශ්‍රී ලංකාව තමන්ගේ පිහිටීමේ වාසිය නිසි ලෙස යොදා නොගත් නිසා තමයි ශ්‍රී ලංකාව දෙපසින් විකල්ප නාවික කේන්ද්‍ර දෙකක් බිහි වෙන්නේ. අපේ වම් පැත්තේ තියෙනවා ඩුබායි, අපේ දකුණු පැත්තේ තියෙනවා සිංගප්පූරුව. මේ සිංගප්පූරුව බිහිවීම ගැන තමන්ගේ ජීවිත කතාව ලියන සිංගප්පූරුවේ නිර්මාතෘ අගමැති ලී ක්වාන්යූ මැතිතුමා සඳහන් කරනවා තමන්ගේ ජීවිත කතාව ලියු From Third World to First කියන ග්‍රන්ථයේ සිංගප්පූරුව කියන රට දියුණු කරගන්න පුළුවන් උනේ කොළඹ වරායේ තිබුණු වැඩවර්ජන නිසායි. ඒ නිසා කොළඹ වරායේ වැඩවර්ජන කළ වෘත්තීය සමිතිවලට මගේ ප්‍රණාමය පුද කරනවා කියලා. ගරු සභාපතිතුමනි, 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ඇවිත් පංචබල කේන්ද්‍ර වැඩපිළිවෙල නමින් වැඩපිළිවෙලක් හඳුන්වා දුන්නා. මේ වැඩපිළිවෙලේ පළවෙනි වැඩසටහන තමයි ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රයක් බවට පත් කිරීම. අද සමස්ත ලෝකයේම අවධානය දිනාගෙන තිබෙන ආර්ථික ආරක්ෂක මාතෘකාව බවට පත් වී තිබෙන හම්බන්තොට වරාය ඉදිවන්නේ ඒ වැඩසටහන යටතේ. ඒ නිසා 1974 දී අත්සන් ලැබූ මුහුදේදී ජීවිත ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ නව සංශෝධන බලාත්මක කිරීම මේ පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණක් බව පනත් කෙටුම්පත බැලුවම පේනවා. ඒ වගේම නැව් ලියාපදිංචි කිරීම නියාමනය කිරීම, ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ විශේෂ සංඥාලාම්පු පිළිබඳ රෙගුලාසි සැකසීමට ඇමතිවරයාට බලය පැවරීම, සමුද්‍ර දූෂණයේ පැලැක්වීමේ විධිවිධාන හඳුන්වා දීම වැනි ඉතා වැදගත් කාරණා ගොඩක් මේකේ තියෙනවා. මේ සියල්ල හොඳයි, මේවා එකකටවත් අපි විරුද්ධ නැහැ. ගරු සභාපතිතුමනි, අනුන්ගේ නැව්වල සුරක්ෂිතභාවය ඇති කරන්න කලින් ආණ්ඩුව තමන්ගේ නැවේ සුරක්ෂිතභාවය තහවුරු කරන්න ඕනි. ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් තමන් චොයිසස් නමින් ලියු ග්‍රන්ථයේ සඳහන් කරනවා, ශ්‍රී ලංකාව යනු ඉන්දියාවට කිලෝමීටර් 32ක් ඈතින් නැංගුරම් ලා ඇති දැවැන්ත නෞකාවක් වන්නේය කියලා. එහෙමනම් මේ ශ්‍රී ලංකාව කියන නැවේ කප්පිට්තා කැප්ටන් වෙන්නේ ජනාධිපතිතුමා, ප්‍රධාන නිලධාරිය නැත්තම් චීෆ් ඔෆිසර් වෙන්නේ අගමැතිතුමා. දැන් මේ ශ්‍රී ලංකාව කියන නැව සුරක්ෂිතව සෞභාග්‍යයක ගොඩබිම කරා ගෙන යාමට ආණ්ඩුව කෙතරම් දුරට හොඳින් කටයුතු කරලා තියෙනවද කියන එකත් මේ පනත අස්සේ අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. මට මේ ගැන අවධානය යොමු වුණේ පසුගිය සඳුදා අපේ නැවේ කප්පිට්තා රටේ ජනාධිපතිතුමා නෙළුම් කුළුණ විවෘත කරන අවස්ථාවේ රටේ ජනතාව නොමග යවමින් කප්පිට්තේකට නොගැලපෙන ප්‍රකාශයක් සිදු කළ නිසා. මොකද ජනාධිපතිතුමා කිව්වේ? ගරු සභාපතිතුමනි, නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා 2012 දී කෝටි 200ක් ඇලිට් නැමැති සමාගමට ගෙවලා තියෙනවා. 2016 සිට ඇලිට් සමාගම අතුරුදාන් කෝටි 200ට වෙච්ච දෙයක් නැහැ. මේ කෙටි ප්‍රකාශය තුළ නිශ්චිත බොරු තුනක් තියෙනවා. ගරු සභාපතිතුමනි, තනි වාක්‍ය ඇතුලේ නිශ්චිත බොරු තුනක් තිබෙනවා. මොනවදේ බොරු? පළමු බොරුව තමයි ඇලිට් කියන සමාගමට රුපියල් කෝටි 200ක් ගෙව්වාය කියන එක. විදුලි සංදේශන නියාමන කොමිසම ඇලිට් සමාගමට නෙළුම් කුල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් එකම එක සතයක්වත් ගෙවලා නැහැ කියන එක අපි ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. දැන් මේ ප්‍රකාශය කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ, රටේ රාජ්‍ය නායකයනේ. රටේ රාජ්‍ය නායකයා ආවට ගියාට ප්‍රකාශ සිදු කරනවා වෙන්න බෑ. එහෙනම් එතුමා ගාව ඒකට සාක්ෂි තියෙන්න ඕනි. එහෙනම් අපේ අතිගරු ජනාධිපතිතුමා ඇලිට් සමාගමට කෝටි 200ක් ගෙව්වා කියනවනම් මේ වෙන විට එතුමාතේ ඒ සම්බන්ධ වවුචර්පත්, විදේශීය මුදල් සම්ප්‍රේෂණ ලදුපත්, මේ සියල්ල එතුමාගේ අතේ සාක්ෂි ලෙස තිබිය යුතුයි. එනිසා අපි කියනවා අතිගරු ජනාධිපතිතුමාට අපි අභියෝග කරනවා ඇලිට් සමාගමට එක සතයක් හෝ ගෙව්ව බවට ඔබතුමා සතුව සාක්ෂි තිබෙනවා නම් ඉදිරිපත් කරන්න ඒවා මේ රටට. ඒතර ඔබතුමා ඇත්තද කියන්නේ බොරුද කියන්නේ කියලා මේ රටේ ජනතාවට දකින්න පුළුවන්. ජනාධිපතිතුමා මෙහෙම වවුචර් ඉදිරිපත් කරන්නේ නෑ. ඉදිරිපත් කරන්නේ නෑ නෙවෙයි, ඉදිරිපත් කරන්න බෑ. මොකද ඇලිට් සමාගමට විදුලි සංදේශන කොමිසමෙන් එවැනි ගෙවීමක් කරලා නැති නිසා. ගරු සභාපතිතුමනි, 2012 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා කොමිසම විසින් නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා අත්තිකාරමක් ලෙස ඩොලර් 15,644,980ක් ගෙවන්නේ චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් කියන සමාගමටයි. ඒ සමාගමට ඒ මුදල ගෙවීම සම්බන්ධයෙන් ලදුපත් මේ වන විටත් සියලුම ප්‍රසිද්ධ මාධ්‍යවලට, සමාජ ජාලාවලට නිකුත් වී හමාරයි. එහෙනම් ඇලිට් සමාගමට ගෙව්ව කියලා ඔප්පු කරන්න ලේඛන නෑ විතරක් නෙවෙයි, කුළුණ ඇත්තෙන්ම ඉදි කළ සමාගමට තමයි මේ මුදල ගෙව්වේ කියනවත් ලිඛිත සාක්ෂි මේ වෙනුවට අපි රට හමුවේ තබා තිබෙනවා. ඩොලර් මිලියන 15.6ක් කියන්නේ ගරු සභාපතිතුමනි, එදා විනිමය අනුපාතය අනුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 200කට සමානයි. ඒ වගේම ඒ කෝටි 200 ගෙවන්නේ කුළුණ ඉදි කළ ජනාධිපතිතුමා යටතේ නියාමන කොමිසම තිබෙන කාලෙත් මුදල් ගෙවීම් සිදු කළ, අවසාන වශයෙන් කුළුණ විවෘත කරන අවස්ථාව දක්වා ඉදිකිරීම් භාරකරු ලෙස කටයුතු කරපු සමාගමට මිස, ඒ කියන්නේ චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් කියන සමාගමට මිස ඇලිට් කියන සමාගමට නෙවෙයි. ඔන්න පළවෙනි බොරුවට උත්තරේ. ජනාධිපතිතුමාගේ දෙවෙනි බොරුව තමයි ඇලිට් කියන සමාගම 2016 සිට අතුරුදහන් කියලා. මේක පට්ටපල් බොරුවක් ගරු සභාපතිතුමනි. ඇත්ත කතන්දරේ ඇලිට් කියලා සමාගමක් නැහැ. ඇලිට් කියන්නේ සමාගමේ නමේ මුලකුරු එකතු කරලා කෙටියෙන් ඒ සමාගමට පාවිච්චි කරන නම. ඉතින් කවුරු හරි ඇලිට් කියලා සමාගමක් හෙව්වනම් ඒක හම්බ වෙන්නේ නැහැ. Google සෙවුම් යාන්ත්‍රණේ, Safari සෙවුම් යාන්ත්‍රණේ ඇලිට් කියලා සොයා බැලුවට සමාගම හම්බෙන්නේ නැහැ. සමාගමේ නම Aerospace Long March International Limited, කෙටියෙන් තමයි ඇලිට් කියලා කියන්නේ. ජනාධිපතිතුමාගේ දැන ගැනීම පිණිස අපි නැවත කියමු, Aerospace Long March International Limited කියන සමාගම තමයි කෙටියෙන් ඇලිට් කියන්නේ. අන්න ඒ සමාගමේ වෙබ් අඩවිය තියෙනවා. අද වෙනකන් ඒ සමාගම ක්‍රියාත්මකයි කියලා දැනගන්න අවශ්‍ය ඡායාරූප, ලිපි ලේඛන සියල්ල වෙබ් අඩවියේ තියෙනවා. බේජින් නුවරට ගියොත් ඒ ලිපිණයට ගියාම සමාගම එතන තියෙන බවට, අදටත් තියෙන බවට අපේ පුද්ගලයන් චීනයේ සිට තහවුරු කරනවා. ඒ නිසා මේ සමාගම ජනාධිපතිතුමාට වැරදුනේ Google එකේ එව්වේ ඇලිට් කියලා. තානාපතිතුමා අහිංසකයි. තානාපතිතුමාට කිව්වා ඇලිට් කියන සමාගම තියෙනවද බලන්න. දුන්න ලිපිනයක් එතනට ගිහිල්ලා බැලින්න, එතන ඇලිට් කියලා සමාගමක් නැහැ. ජනාධිපතිතුමාට මේ ලණුව දුන්න අය කිව්වේ නැහැ ඇලිට් කියන්නේ කෙටි යෙදුමක් මිස සමාගමේ සැබෑ නම නෙවෙයි කියන එක. තුන්වෙනි බොරුව, ගරු සභාපතිතුමනි, තනි වාක්‍ය තුල තිබුණු තුන්වෙනි බොරුව තමයි ගෙවූ රුපියල් කෝටි 200 අතුරුදාන. මේ ඉදිකිරීම් කරපු සමාගමට ගෙව්ව එකම අත්තිකාරම තමයි මේ රුපියල් කෝටි 200 ඩොලර් මිලියන 15.6. මේක ගොඩනැගිල්ල ඉදිකිරීමට මුදල් ගෙවද්දී ක්‍රමානුකූලව කපා ගනිමින් ගොඩනැගිල්ල ඉදි කළ සමාගමට ගෙවිය යුතු මුදලින් ඒ සමස්ත මුදලම කපාගෙනයි ගෙවීම කරලා තියෙන්නේ. එනිසා 1/7ක් අතුරුදාන් වෙලා නැහැ. එහෙමනම් කෝටි 200 අතුරුදාන් වුණේ නැතිනම් ඇයි ආණ්ඩුවට ජනාධිපතිතුමා කියන විදිහට නියාමන කොමිසමට ඇයි සිද්ධ වුණේ තමන්ගේ සල්ලි යලි මේ ව්‍යාපෘතියට දාලා ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න? ගරු සභාපතිතුමනි, මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න නියමිතව තිබුණේ 2015 දී. දැන් අපි ඉන්නේ 2019. සඳුදා ජනාධිපතිතුමා ගිහිල්ලා කඩිමුඩියේ විවෘත කරාට තවමත් සම්පූර්ණ නැහැ. අපේ සැලසුම් අනුව ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසා චීන එක්සිම් බැංකුව ණය වාරික නිදාස් කිරීම නතර කරා. අන්න ඒකයි සල්ලි නැති වෙලා කොමිසමේ මුදල් යොදවලා මේ කුළුණ සම්පූර්ණ කිරීමට සිදු වෙලා තියෙන්නේ. මේ වැඩ බැරි ආණ්ඩුවේ බැරි බැරියාව මිසක් ආණ්ඩුවේ මුදල් යෙදවීමට වෙනත් කිසිම හේතුවක්වත් වංචාවක්වත් සිද්ධ වෙලා නැහැ කියන එක ඉතාම අවධාරණයෙන් ප්‍රකාශ කරන්න ඕනි. ගරු සභාපතිතුමනි, අපේ ජනාධිපතිතුමා තමන්ගේ දූර කාලයේ පටන් ගත්තේ බොරු වැලක් කියලා. ඇමරිකාවේ බකින්හැම් මාලිගාවෙන් රාජපක්ෂ පවුලේ දරුවන්ට ගෙන රත්තරන් අස්වැයන්. ඒකතර ඇමරිකාවේ ජනාධිපතිතුමත් කලබල වෙලා හොයලා බැලුවා, කොයිද දෙයියනේ මන් නොදන්න බකින්හැම් මාලිගාවක් ඇමරිකාවේ තිබෙන්නේ කියලා. අපි දන්න බකින්හැම් මාලිගාව තියෙන එංගලන්තෙනේ. ඒ වගේම කිව්වා රාජපක්ෂ පවුලේ දරුවන්ට සෙල්ලම් පදින්න ලැම්බෝගිනි කාර්, පවුලේ සවාරියන්ට පෞද්ගලික ගුවන් යාන, මෙවැනි පච වැලකින් තමයි එතුමගේ දූර කාලේ පටන් ගත්තේ. දැන් ඒ දූර කාලේ අවසන් වෙන්න තව මාස දෙකක්වත් නැහැ. මේ අවසාන මාස දෙක එතුමා ගත කරන්නේ. එතුමා ආයේ අර පරණ පුරුදු පච වැල ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. ගරු සභාපතිතුමනි, එතුමාගේ ජනාධිපති දූර කාලයේ පිළිබඳ ජනතාවට මතක සිටින්නේ මේ අන්තිම මාස දෙකේ කරන කියන දෑ. අපි කාගේ හරි ගෙදරකට ගිහිල්ලා දවස් තුනක් නතර වුණාම අපේ ඥාතියා අපිට තරුපයේ සුපිරි හෝටල් වලින් දවස් තුනම කණ්ඩ දීලා අන්තිම දවසේ පොල්ලෙන් ගහලා එළෙව්වොත් අපි ඉන්නේ වෛරයෙන් කේන්තියෙන්. අපිට මතක තියෙන්නේ දවස් තුනක් තරුපයේ හෝටල් වලින් කණ්ඩ දුන්න කියන එක නෙවෙයි, අන්තිම දවසේ පොල්ලෙන් ගහලා එළෙව්වා කියන එක. ඉතින් මේ මාස දෙක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිබඳ ජනතාවගේ මතකය සොඳුරු වෙයිද වියරු වෙයිද කියලා තීරණය කරන මාස දෙකක්. ඒ නිසා මේ මාස දෙකේ අතිගරු ජනාධිපතිතුමා කියන කරන දේවල් ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි කියන එක අපි එතුමාට ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම එතුමා අපේ රාජ්‍ය නායකයා, එතුමා අපේ පළවෙනි පුරවැසියා. ඉංග්‍රීසි කියවනක් තියෙනවා නායකයාගෙන් පිළිඹුම වන්නේ ඒ රටේ ජනතාවයි කියලා. ගරු සභාපතිතුමනි, මමවත් මේ රටේ ජනතාවවත් ලෝකයා ඉදිරියේ බොරු කාර්යෝ විදියට වීලු කාර්යෝ විදියට දකින්නට අපි කැමති නැහැ. නිසා අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ සංකේතයේ බවට පත් වී සිටින තාක් ප්‍රවේශමින් කතාවන් සහ ක්‍රියාවන් සිද්ධ කළ යුතුයි කියන එක එතුමාට ඉතාම ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. ඒ වගේම ජනාධිපතිතුමා එදා ඒ ප්‍රකාශය කරද්දී අපිට හිතුනේ ජනාධිපතිතුමා ළඟම ඉඳගෙන ජනාධිපතිතුමාට දිරච්ච ලනු දීලා එතුමාව අමාරුවේ දාලා සිනාසෙ වී ඒක විනෝදයක් ලබන පිරිසක් එතුමා වටේ ඉන්නවා කියලා. එතුමා එදා සෞන්දර්ය කතාව කරද්දී එතුමා ඉදිරියේ වාඩි වෙලා හිටිය අපේ දයාගමගේ අමුතුමා එතුමා ඒ කතාව කියද්දී දයාගමගේ අමුතුමාට hina ගියා. තොර ජනාධිපතිතුමා අහනවා දයාගමගේ අමුතුමා ඔන්න hina වෙනවා කියලා. මම දන්නේ නැහැ, මට නම් හිතුන්නේ ගරු සභාපතිතුමනි අපි දුන්න ලනුව කෑවා කෑවා කෑවෝ කියලා දයාගමගේ අමුතුමාට සිනා ගියා දෝ කියලා. නිසා ජනාධිපතිතුමනි, ඔබට තොරතුරු දෙන අය ගැන, ඔබ වටේ ඉන්න අය ගැන ඔබතුමා මීට වඩා ප්‍රවේශමින් කටයුතු කළ යුතුයි කියලා අපි සිහිපත් කරනවා. ඒ වගේම අමතක නොකළ යුතු කාරණයක් තියෙනවා. මේ ලෝකයේ නැගී එන බලවතා චීනයයි. චීනය මේ වෙනකොට ලෝකයේ දෙවන ආර්ථිකයයි. තව වසර 30කින් ලෝක ප්‍රබලම ආර්ථිකයයි. ආසියාවේ ප්‍රබලයා. අනිත් පැත්තෙන් 2012දී මේ ප්‍රශ්නගත වර්ෂයේදී ජපානයේ පරදවා ශ්‍රී ලංකාවට වැඩියෙන් ආධාර දුන් රට බවට චීනය පත් වුණා. ඒ නිසා චීනය තරහ කරවන ප්‍රකාශයක්. ඇයි? මේ ඇලිට් කියන සමාගම චීනයේ ආණ්ඩුවට අයත් සමාගමක්. චීන රාජ්‍ය සමාගමක්. ඒ චීන රාජ්‍ය සමාගමක් රුපියල් කෝටි 200ක් සොරකම් කළා කියන චෝදනාව චීනයට කළ අපහාසයක්. චීනය කේන්ති ගස්වන වැඩක්. ජාත්‍යන්තර බලවේගවලට අහකින්න නයින්ට පොල්ලෙන් ගහලා කනෝ කනෝ කියලා කෑ ගහලා වැඩක් නැහැ. ඒ නිසා ලෝක බලවතුන් එක්ක ගනුදෙනු කරද්දී මීට වඩා ප්‍රවේශයෙන් වගකීම් සාගතව කටයුතු කළ යුතුයි. අපිත් ඇමරිකාව එක්ක හැප්පුණා. අපි ඇමරිකාව එක්ක හැප්පුණේ නයා දෂ්ට කරන්න එනකොට මිසක් අහක ඉන්න නයාට පොල්ලෙන් ගහන්න ගිහිල්ලා නම් නෙවෙයි කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනි. ඒ නිසා මේ පිළිබඳ හැකි ඉක්මනින් ජනාධිපතිතුමා පැහැදිලි කිරීමක් කරලා තමන්ගෙන් වෙච්ච වරද නිවැරද කරලා අපිට ලෝක අර්බුදයන් වලදී හැමදාමත් අපෙත් එක්ක හිටගත් චීනයත් එක්ක අපේ මිත්‍රත්වයේ පළුදු කිරීමක් එතුමාගේ ප්‍රකාශයෙන් සිදුවෙලා තියෙන නිසා ඒ නිවැරදි කිරීමට ගෞරවනීය නායකෙක් ලෙස එතුමා ශෙනිකව කටයුතු කරනු ඇතයි කියලා අපි ඉතාමත් බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්නවා. ගරු මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි, අවසාන වශයෙන් මේ ප්‍රශ්නෙට මම මැදිහත් වෙන්න උත්සාහ කරා ගරු කතානායකතුමාගේ යවලා අවස්ථාව ලැබුණේ නැහැ. ඒ තමයි අද දිනේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බලා වාර්තා කරන්න පත් කළ නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවට ඔක්තෝබර් 31 දක්වා කාලය දීර්ඝ කරලා දුන්නා. මේ කමිටු වාර්තාව ගැන මුළු ලෝකෙම බලන් ඉන්නවා. සාරාන් කාගේ නිර්මාණයක්ද? අපි විශ්වාස කරනවා මේක බටේර අධිරාජ්‍යවාදීන්ගේ වැඩක් කියලා. ඒ වගේම සබත් සමාරු කියනවා ඉස්ලාමීය සමාර රටවල් මේකට සම්බන්ධයි කියලා. ඒ නිසා මේ රටේ ජනතාව විතරක් නෙවෙයි ඉස්ලාමීය ලෝකේ, බටේර ලෝකේ, වතීකානු ඇතුළු සමස්ත ලෝකේම මේ බෑතකදී මතුවුණු මේ ත්‍රස්තවාදී තර්ජනයේ පිටිපස සිටින සැබෑ බලවේගයේ කවුද කියලා දැනගන්න බලාගෙන ඉන්නවා. නමුත් ඉතාම අවාසනාවන්ත විදියට මාස 5ක් ගත වෙලා තිබෙද්දී තවත් කාලය දික් කරා. මේක මේ ජාතික ප්‍රශ්නයක් නෙවෙයි ගරු සභාපතිතුමනි. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. ඒ ජාත්‍යන්තර ප්‍රශ්නයක් ඉදිරියේ මේම පැස්බරා වැල්ලේ හිස සංගවා ගන්න අයුරින් මේ ආණ්ඩුවට කටයුතු කරන්න බෑ. මේ අය නිදාසට කාරණය ලෙස කියන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් ලබා ගන්න තියෙනවා. ඒක නම් ඇත්ත කතන්දරේ. මෙතෙක්ක සොයාගත්ත කරුණුවලින් අතුරු වාර්තාවක් දීලා අවසාන වශයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රකාශය එකතු කරලා අවසාන වාර්තාව ලබා දෙන්න පුළුවන්. මොකද අපි හැමෝටම කුතුහලයක් තියෙනවා, කවුද මේක පිටිපස්සේ හිටියේ? විශේෂයෙන්ම මේ මහා ප්‍රහාරයේ වගකීම පිළිබඳ මේ ගරු සභාවේ ඇමතිවරුන්ට ඇඟිල්ල දිගු වෙලා තියෙන අවස්ථාවක, ඇමතිවරුන්ගේ ඇඟේ ලේ කියලා රටේ ජනතාව චෝදනා කරන අවස්ථාවක මේ වාර්තාව තවදුරටත් ප්‍රමාද කරන්නේ. මේ වාර්තාව ඇත්තටම එළියට ආවොත් මේ ආණ්ඩුවේ ඇමතිවරුන් ත්‍රස්තවාදයේ පෝෂණය කළ ආකාරය හෙළිවීමෙන් ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ අපේක්ෂකයාට අගතියක් වේවි කියන බියෙන් කියන සාධාරණ සැකය අපට පමණක් නෙවෙයි අද සමස්ත ජාතියටම ඇති වෙලා තියෙනවා. නිසා ගරු සභාපතිතුමනි, මේ ගරු සභාවේ නායකයන් විදිහට මේ වාර්තාව හැකීක්වෙනි මේ සභාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලා වහවා පියවර ගන්නයි කියන ආයාචනය කරමින් මන් නියඳ වෙනවා.
මොහොමඩ් සුදී මන්ත්‍රීතුමා, ඔනරබල් ඩොක්ටර් නලින්ද ජේතිස්.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, වෙළඳ නැව සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට ආණ්ඩුව කොතරම් වැදගත්කමක් දීලාද තියෙන කියන එක ආණ්ඩු පාර්ශ්වයේ පැත්ත බැලුවට පස්සේ පේනවා. මේක මේ වෙළඳ නැව් විෂය පිළිබඳව තිබෙන අනවධානයද, එහෙම නැත්නම් අදාළ ඇමතිවරයාට පාඩමක් උගන්වන්නට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු සභාව හැරගියාද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා. මොකද ඇමතිතුමා නැගිරිනකොට වටේ හිටපු කට්ටියත් එළියට යන පටන් ගත්ත නිසා. කොහොම වුණත් අපේ රටේ ආර්ථික ගොඩනැංවීමේදී අපේ රටේ මේ තිබෙන භූගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. අපට තිබෙන විවේචනය තමයි මේ රට පාලනය කරපු අය අපේ රටේ පිහිටීමෙන් ප්‍රයෝජන අරගෙන අපේ භාණ්ඩාගාරයේ පුරවන්න උත්සාහ නොකිරීම. විවිධ කාලවල විවිධ මැතිවරණවලදී මේ නාවික කේන්ද්‍රයක් කරනවාය, ආසියාවේ ගුවන් කේන්ද්‍රය කරනවාය වාගේ අතිවිශාල වාග්පාඨ කිව්වට අවසානයේ සිද්ධ වෙලා තිබෙන්නේ තිබෙන වරායත් අපට නැති වෙච්ච එක. තිබෙන වරායේ පරයන්තත් අපිට හිමිකාරීත්වය අහිමි වෙන එක. මේ වරායන් විසින් තමයි අපට ආදායම් ගෙනෙන්නේ. හැබැයි ඒ වරායන් නිසි පරිදි කළමනාකරණය කරගෙන ආදායම් උත්පාදනය කරනවා වෙනුවට සරල සිල්ලර විදිහට ඒවත් ඉන්දියාවට හෝ ජපානයට හෝ චීනයට ලබා දෙන ප්‍රතිපත්තියක තමයි මේ කවුරු කවුරුත් ඉඳලා තිබෙන්නේ. එනිසා ගරු මූලාසනරුව ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපි මයික ඇමතිවරයාගෙනුත් මේ ප්‍රශ්නය ඇහුවෙත් මේ නැගෙනහිර පර්යන්තය අපේ භාණ්ඩාගාරයට පුළුවන්කම තිබ්බනම් රුපියල් මිලියන 10800ක් වියදම් කරලා මීට 440ක් ඉදි කරන්නට, ඇයි එහි කන්ටේනර් හැන්ඩ්ලින් කරන දොඹකර ටික අපට නිසිපරි සවි කරන්න බැරි වුණේ කියන ප්‍රශ්න අපි ඉස්සරහ ඉතුරුලා තිබෙනවා. ඒකෙන් පාඩුව ගන්නේ කරන්නේ ගරු ඇමතිතුමනි, අපි නියමිත කාලයේදී ඒ දොඹකර ගෙනලා හයි කරා නම් අපිට එතෙන් සිට ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්න තිබුණා, මෙහෙම ආරම්භ කරන්න තිබුණා. නමුත් ඒ ක්‍රියාවලිය නොකර අවුරුදු 3ක් තිස්සේ ප්‍රමාද වෙලා තමයි අපි මේ දැන් මේ ශේෂ අත ගහනට යන්නේ. සයිකේ බරපතල ආර්ථික වශයෙන් පාඩුවක් අපට තිබෙනවා. අපි මෙහි ඒ සම්බන්ධයෙන් අරාජිකව කටයුතු කරද්දී ඒකට ප්‍රමාද වෙද්දී ලෝකයේ රටවල් අපි පහු කරන වේගයෙන් ඉස්සරහට ගිහිල්ලා. ඒ නිසා දැන් මේ ශේෂ්ත්‍රය ලෝකේ කාටවත් ලෝකේ බලගත් රටවලට ඕන විදිහට හසුරවන දෙන්නේ නැතුව අපේ ජාතික සම්පත් අපේ භාණ්ඩාගාරයේ පුරවන ආකාරයට පරිහරණය කරන්නට තමයි ජනතාව කතරේ ගහලා ආණ්ඩුවක් පත් කරන්නේ. දැන් මේ විවාදයේ අතරතුරදී විශේෂයෙන් අපේ ගම්මබිල මන්ත්‍රීතුමා නෙළුම් කුළුණ සම්බන්ධයෙන් ගොඩාක් කරුණු කාරණා කිව්වා. ඒ කරුණු එළිදරව් කරේ වෙන කවුරුවත් නෙමෙයි, ජනාධිපතිවරයා. ඒ අය අද ජනාධිපතිවරයා කියන කරුණ පිළිබඳව බරපතල ලෙස ජනාධිපතිවරයාට පෙරලා පහර දෙන අය මීට මාස 11කට කලින් එතුමා පිළිබඳ පූර්ණ විශ්වාසය තියලා රෑපානේ ගිහිල්ලා ඇමතිකම් ගත්ත අය, බුදු සාසන ඇමතිකම ඇතුළු ඒ ඇමතිකම් අරගෙන එතුමා ගැන විශ්වාසය තියපු අය කමක් නැහැ, විවේචනය කරන්න ඕනේ. අපිට මේ ප්‍රශ්නයක් තමයි ජනාධිපතිතුමා ඔය ෆයිල් අවුරුදු 4ක් තිස්සේ කිහිල්ල ගහගෙන හිටියයි කියන එක. මොනවා හරි තොරතුරක් තිබ්බනම් ඒවා පිළිබඳව රටේ ජනතාවට ලිතරව් කරන එක එතුමාගේ කාර්යභාරය. දැන් අපි ඒක පොඩ්ඩක් පැත්තක තියමුකෝ. අපි හිතනවා මේක කලනොත් පාර්ලිමේන්තුවේ කෝප්කාරක සභාව විදුලි සංදේශ නියාමන කොමිසම ගෙනල්ලා මේ පිළිබඳ ප්‍රශ්න කළා, විශේෂයෙන්ම ඇලිට් සමාගම ගැන. ඇලිට් සමාගමට මෙවැනි ආකාරයේ ඉදිකිරීම් කරන්නට තිබෙන අත්දැකීම් මොකද්ද කියලා, ඇලිට් සමාගම මීට කලින් කරලා තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව කෝප් කමිටුවේදී මීට කලින් එළිදරව් වුණා. ඒ තිබියදී අපි ඒක පැත්තක තියමුකෝ. දැන් අපි කැමති නෙළුම් කුළුණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියපු කෝටි 200ක් අතුරුදහන් වීම ගැන ඒ අය කතා කරනවා වගේම මේ ඊයේ පෙරේදා යලිත් වතාවක් කරලියට ආපු මීට අවුරුදු 3කට කලින් අපි කෝප් සභාව එළිදරව් කරගත්ත අර සූර්යවව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රුපියල් මිලියන 4600 මොකද උනේ කියන එකත් ඔය විදිහටම උත්තර බඳිනවා නම් හොඳයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලන්නේ නැතුව, ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉල්ලීමක් කරන්නේ නැතුව හදපු සූර්යවව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණේ ඒ සඳහා රුපියල් මිලියන මම දන්න හැටියට රුපියල් මිලියන 5000 නෙමෙයි, එතකොට වාර්තාවේ මිලියන 5500ක් කියලා. එහෙම වුණොත් එහෙම මේ වැඩේට ගිහිලා තියෙන මිලියන 900යි. ඉතුරු මිලියන 4600ට මොකද උනේ කියන එක. ඉතුරු මිලියන 4600ට මොකද උනේ කියන එක පිළිබඳව අද වෙනකන් කතාවක් නැහැ. අද වෙනකන් කතාවක් නැහැ. හැබැයි අවාසනාව අපේ රටේ ජනතාව පෙට්‍රල් ලීටරයට ඩීසල් ලීටරයට භූමි තෙල් කාලට සීනි කිලෝ එකට ගෙවන බදු රුපියලක් ගානේ වියදම් වෙන්නේ ඒ ගසා කාපු මුදල්. ඒවට උත්තර දෙන්නට ඕනේ. කොහොමද මේ මිලියන 4600ක් ග්‍රවුන්ඩ් එක ඇතුලේ අතුරුදහන් වුණේ කියලා, කවුද ක්‍රීඩාංගණයේ වැඩිපුරම ගැහුවේ කියලා. එකේ ක්‍රීඩාංගණවල එහෙම ඉන්නවා, අර ක්‍රීඩාංගණය මෙයා තමයි වැඩිපුර ගැහුවේ, ලෝඩ්ස් වල මෙයා තමයි වැඩිපුර ගැහුවේ කියලා. දැන් මේ සූර්ය ක්‍රීඩාංගණයේ වැඩිපුර ගැහුවේ කවුද කියන එකත් රට එළිදරව් වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි, දැන් මේ නෙළුම් කුළුණ ගැනත් මේ වෙලාවේ මතක් කරපු නිසා මම කියන්න කැමතියි. දැන් මේ පිළිබඳ සැකසංකා එන්නේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, නෙළුම් කුළුණෙන් විතරක් ඕක නොවී තියෙන්න හේතුවක් නැහැ කියලා අපිට හිතෙන්නේ. අනිත් සේරම ව්‍යාපෘති ඔහොම තමයි නිසා. දැන් මේ මගේ ළඟ තියෙන්නේ මොර්ටර් විශ්වවිද්‍යාලයේ මේ ප්‍රවාහනය සහ මාර්ග ඉදිකිරීම පිළිබඳව අපේ රටේ ඉන්න කීර්තිමත්ම මහාචාර්යවරයෙක් වන මහාචාර්ය අමල් කුමාරගේ ඔහු විසින් ඉදිරිපත් කරපු වාර්තාවක් තිබෙනවා. අපේ රටේ මේ අධිවේගී මාර්ග ඉදිකිරීම ගැන සාමාන්‍ය අපි දන්න හැටියට ලෝකේ අධිවේගී මාර්ගයක් ඉදිකරනකොට සාමාන්‍ය තත්ත්වයන් යටතේ යන සාමාන්‍ය වේදමක් තියෙනවා. ඒක මේ මහා පරිමාණයෙන් ඒ වගේ 10 15 20 30 ගුණයකින් වෙනස් වෙන්නේ නැහැ. ඒක ලෝකයේ තිබෙනවා සාමාන්‍ය කිලෝමීටරයක් ඩොලර් මිලියන 4ක් නැත්තම් 5ක්. ඒක තමයි සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක් ඉදිකරන මිලවෙන්. හැබැයි දැන් මේ අපේ රටේ විවිධ කාලවල පහුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් හදපු අධිවේගී මාර්ගවලට කිලෝමීටරයකට ගියපු වියදම් ගණන් හදලා බැලුවාම ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි මේවා මෙතරම් ප්‍රමාණයකට කොහොමද වෙනස් වෙන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් ඇටියට කොට්ටාව කහටකා ඇතැක්ම කුරුඳුකා ඇතැක්ම කොට්ටාව කුරුඳුකා ඇතැම්ම කොටස ඉදිකරනකොට දළ වශයෙන් කිලෝමීටරයකට ඩොලර් මිලියන 7යි. හැබැයි එතනින් එහාට ඒක බෙලියත්ත දක්වා දීර්ඝ කරනකොට කිලෝමීටරයකට ඩොලර් මිලියන 26යි. අපි හිතමු මේකේ පාලං වැඩිපුර දැම්මා කියලා, නැත්තම් කනූඩ ගියා කියලා අපිට පේනවා. හැබැයි මේ අපේ රටේ අධිවේගී මාර්ග සාමාන්‍යයෙන් ඉදි කරන්නේ පස් කඳුඩ කියලා. ඒතකොට කොහොමද මෙහෙම මෙතරම් වෙනසක් වෙන්නේ? දැන් මේ එතුමා සඳහන් කරන හැටියට කොට්ටාව කඩුවෙල කිලෝමීටරයකට ඩොලර් මිලියන 19යි, කඩුවෙල කඩවත කිලෝමීටරයකට ඩොලර් මිලියන 43යි, කඩවත කෙරවල පිටියනකොට කිලෝමීටරයකට ඩොලර් මිලියන 72යි. සාමාන්‍යයෙන් ලෝකෙම පිළිගත්ත මිල, එහෙම නැත්නම් අපේ රටේ අධිවේගී මාර්ග, මොකෝ රජ කාලේ ඉඳන් හැදුවේ නේ අධිවේගී මාර්ග, අනුව ගණන් වල ඉඳන් හැදුවේ නේ, ඒ සියල්ල අභිබවා ගිහිල්ලා කඩවත කෙරවල පිටේ එනකොට මේක කිලෝමීටරයකට ඩොලර් මිල 72 වගේ අගයක් ගන්නෙ කොහොමද? එතුමා ඒක බොහොම පැහැදිලිව කියනවා මෙන්න මෙහෙම. මම එතුමා ඔබට දක්වන්නම්. එතුමා කියනවා, එතුමා කියනවා මේ The final section of the extension of the Southern Expressway from Martha to Hambantota, a 74-kilometer section also studied by this author in 2007, was found to be feasible provided by that proposed development in Hambantota preceded the construction of the highway. The cost was estimated at 32.2 billion Sri Lankan rupees, that is US dollar million 300 or 4 million US dollar per kilometer. However, in 2013-14, the RDA awarded the highway on negotiated design and build basis to Chinese companies for a total contract value of rupees 224 billion. That is 1,892 million US dollars, amounting to 20 million per kilometer US dollars. Then, May එතුමන්ලම අධ්‍යයනය කරලා පෙන්නුම් කරලා තියෙන වාර්තාවල හැටියට ඔබතුමාට පේනවා ඇති මේ ව්‍යාපෘති හරහා සාමාන්‍යයෙන් එකට හතර ගුණයක් නෙවෙයි, එකට පහ ගුණයක්, එකට හය ගුණයක්, සමහර එකට දහ ගුණයක් තරම් ප්‍රමාණයක් ණය අරගෙන තමයි මේවා කරලා තිබෙන්නේ. එතකොට අධිවේගී මාර්ගෙත් මේක වුණා නම්, සූර්යව ක්‍රීඩාංගෙත් මේක වුණා නම්, වෙන මොකක්වත් ඕනේ නැහැ. හම්බන්තොට වරාය ඒ ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 1400ක් ගත්තා. හැබැයි ඒ චීන කම්පැනිය වරාය අපෙන් ගන්නකොට ඒගොල්ලගේ ඇස්සෙම තිබුණ ඩොලර් මිලියන 675යි. එතකොට මේ සියල්ල බැලුවට පස්සේ නෙළුම් කුළුණ ඇතුලේ අර වගේ දෙයක් නොවුණාය කියලම කියන්න බෑ. ඉතින් ජනාධිපතිතුමාගේ වගකීමක් තමන්ම ඇමතිකම් දීපු අය, තමන්ම ඇමති ධූර දරපු ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්ච දෙයක් සම්බන්ධයෙන් ඊට වඩා වැඩිමනත් විස්තර සහිතව මේ රට කරුණු දක්වන එක එතුමගේ වගකීමක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් දැන් මේ උසට උසේ ඉදි කරලා තිබෙන නෙළුම් කුළුණ දැක්ක ගමන් ඒ කුළුණේ උස හරි කුළුණේ තියෙන වැදගත්කමට වඩා ජනතාවට මතක් වෙන්නේ මේක කෝටි 200ක් ගිලගෙන තියෙනවා නේද කියන එක. ඒක ඉතිහාසයට එකතු වෙනවද නැද්ද කියන එක එතුමාගේ වගකීමක් බවට පත් වෙනවා. ඒක කොතරම් දුරට අනාවරණය කරනවද නැද්ද කියන එක මත. සමහර කියන්න උමනාව තිබෙන්නේ ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, දැන් මේ අපේ රට සංවර්ධනය කිරීම සඳහා වෙච්ච අපේ ආදායම් මාර්ග ගෙන ගැනීම සඳහා වන කඩිනම් වැඩපිළිවෙලකට අපි ඉක්මනට ගමන් කළ යුතු වෙනවා. ඒක මෙරට කරපු ආණ්ඩු මෙරට මේ විශේෂයෙන් ගත්තොත් වරාය නාවික ශේෂ්ඨ භාර ඇමතිවරු ඒක හරියට නොකිරීමේ ප්‍රතිඵලය තමයි අද අපිට මේ පර්යන්තකින් එක විදේශීය සමාගම් වල දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ. අපි ලාභ ලබනවා වෙනුවට වෙනත් සමාගම් වල ලාභ ලබන තත්ත්වයට පත් කළා තිබෙන්නේ. ඒ වගේම මම මේලා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති සාමාන්‍ය මේ අපේ රටේ වෙළඳ නාවික අංශයේ ප්‍රධාන වශයෙන් දේශීය සමාගම් පහක් තිබෙනවා. ඒ දේශීය සමාගම් වල කටයුතු නිසා එහි වැඩ කරන ශ්‍රී ලාංකික සේවකයන් ඔවුන්ගේ රාජකාරි මේ සියල්ල විසින් අපට ආදායමක් ගේනවා. අප 2018 අවුරුද්දේදී ආණ්ඩු අයවැය යෝජනා මගින් ප්‍රකාශයට පත් කළා. දැනට විදේශීය සමාගම් වලට මේ ක්‍රියාවලියේ ගන්න පුළුවන් 40% සීමාව ඉවත් කරලා ඒ 100% දක්වා වැඩි කරන්නට. ඒකෙන් විදේශීය සමාගම් වලට මේ වෙළඳ නාවික ක්ෂේත්‍රයේ දේශීය සමාගම් විසින් සිදු කරන කටයුතු කරගෙන යන්නට අවස්ථාව ලබා දෙන්නට තමයි ආණ්ඩුව යෝජනා කළේ. සිංගප්පූරුවේ කරන්නේ මෙහෙමයි කියලා විදේශ සමාගම් මෙහි 130 ගණනක් තිබෙනවායි කියලා ලංකාවෙත් අපේ දේශීය සමාගම් වලට තරම් කරන බැරි ආකාරයට විදේශීය සමාගම් වල කොටස වැඩි කරන්න ආණ්ඩුව කල්පනා කරමින් හිටියා. ඒසයි ඒකෙන් තවත් වෙන්නේ අපේ භාණ්ඩාගාරයට එන්න තිබෙන තවත් මුදල් ප්‍රමාණයක් අහිමිවීමක් පමණයි. ඒ නිසා මේ පිළිබඳවත් සභාවේ අවධානය යොමු කරමින් අපි එක පැත්තකින් රටට ආදායම් උත්පාදනය කිරීම සඳහා මාර්ග යෝජනා කරන අතරේ අපේ තිබෙන වරාය හෝ ගුවන්තොටුපළ හෝ මේ තිබෙන සම්පත් රැකගත යුතුයි කියන අතරේම අනිත් පැත්තෙන් මේ ඉදිකිරීම තුල කොමිස් ගහලා විනාශ කරපු රටේ ජනතාවගේ බදු මුදල් පිළිබඳවත් මීට වඩා පැහැදිලි විමර්ශනයක් සිද්ධ කළ රටේ ජනතාවට මේ සියලු කරුණු එළිදරව් කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි.